ආදරණීය දුවේ පුතේ, අදත් ඔන්න ගුරු ගෙදරින් අපි ඔබට ගෙන එන සූදානම් වෙනවා ඉතිහාසයේ විශේෂ සමගාමී පාඩමක්. විශේෂයෙන් 10 11 ශ්‍රේණිවල දරුවන් උදෙසා තමයි මෙම පාඩම අපි ගෙන එන්නේ. ලෝක මහා සංග්‍රාමය හා සම්මුතීන් කියන පාඩම තමයි අද සාකච්ඡා කරන්නේ. අද විශේෂ කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ තිමති ඒකනායක ගුරු පියාණන්ට.
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. අද දවසේ ඉතිහාස වැඩසටහන යටතේ මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ගිය සතියේ කතා කළ ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන් කියන ප්‍රධාන පාඩම් එකකේ 11 ශ්‍රේණියේ නිර්දේශවි තියෙන ලෝක මහා සංග්‍රාම සහ සම්මුතීන් කියන පාඩම් එකකේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ පිළිබඳව ගිය සතියේ මා කතා කළා. පළමු ලෝක මහා සංග්‍රාමයට තුඩු දුන්නු හේතු සාධක, පළමු ලෝක මහා සංග්‍රාමයේ පාර්ශවකරුවන්, පළමු ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය සහ ව්‍යාප්තිය, ඒ වගේම පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල සහ පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල අතරින් බිහි වූ ජාතීන්ගේ සංගමය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව. එමනම් දුවදරුවනේ, ජාතීන්ගේ සංගමය 1919 ආරම්භ වෙලා වසර 20ක කාලයක් දක්වා මෙහි ක්‍රියාකාරකම් නිසා පළමු ලෝක යුද්ධය තුල ඇවිලී ය ගිනිදැල් නිවා දැමීමට යම් හැකියාව ඔවුන් සතුව තිබූ නමුත් ගිනිදැල් ඇවිලීමට සුදු දුන්නු ගිනි පුපුරු මොනම වෙලාවකවත් යටපත් කරලා ඒවන් නිවලා දාන්න තරම් ජාතීන්ගේ සංගමයට ශක්තියක් තිබුණේ නැහැ. පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසු දශක දෙකක පමණ කාලයකින් පස්සේ නැවත වතාවක් ලෝකයම භීතියට පත් කළ, ලෝකයටම දැඩිසේ ව්‍යසනයක් ඇති කළ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ගොඩනැගෙන්න පටන් ගත්තා. බොහෝ විද්වතුන් ප්‍රකාශ කරන ආකාරයට පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල මතම දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වුණා. එහෙමනම් දුවදරුවනේ, පළමු ලෝක මහා සංග්‍රාමයේ අවසන් වී දශක දෙකක පමණ කාලයකින් පසු, නිහඬියාවකින් පසු දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වුණා. එහෙමනම් මා මුලදී ඔබට කතා කළා පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල මත දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ බව. එහෙමනම් පළමු ලෝක මහා සංග්‍රාමයට තුඩු දුන්නු හේතු සාධක ඉතාමත් දිගු කාලීන හේතු සාධක වූ වාසේම දෙවන ලෝක මහා සංග්‍රාමයත් එකවර හට ගැනීමක් නොවුණි. එහෙමනම් දෙවන ලෝක මහා සංග්‍රාමයත් දිගු කාලීන ප්‍රතිඵල දාමයක හේතුවක් විදිහට ලෝකයට නිරාවරණය වෙන, ලෝකයට ක්‍රියාත්මක වෙන. එහෙමනම් මා අද දින කතා කරනවා දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩු දුන්නු හේතු සාධක ගැන. එහෙමනම් දෙවන ලෝක මහා සංග්‍රාමය ඔබ දන්නවා 1939 සැප්තැම්බර් මාසයේ සිට 1945 අගෝස්තු දක්වා වසර 6කට ආසන්න කාලයක් ලෝකේ පුරා ගිනිදැල් ඇවුළුණු ආකාරය. එසේනම් දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩු දුන්නු හේතු සාධක මොනවාද? එම හේතු සාධක ඇසුරු කරගෙන දෙවන ලෝක මහා සංග්‍රාමය කෙලෙසද ආරම්භුනේ කියන කරුණු කාරණා මා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න, ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන්නයි දුවේ පුතේ මේ අවස්ථාව කරගන්න. එහෙමනම් දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩු දුන්නු හේතු සාධක ගැන කතා කරද්දී මා පළමුවෙන්ම තෝරාගත්තා ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාප. එසේත් නැත්නම් ජර්මනියේ හිට්ලර්ගේ දේශීය හා විදේශීය ප්‍රතිපත්ති. ඔබ දන්නවා පළමු ලෝක මහා සංග්‍රාමයෙන් ජර්මනියට දැඩි දඬුවම් දීම සඳහා වර්සෙල්ස් ගිවිසුම, එහෙම නැත්නම් වර්සායි ගිවිසුම ඇති කරගත්තා. ඔබට මතක ඇති පළමු ලෝක මහා සංග්‍රාමයේ ප්‍රධානතම වරදකරුවා ලෙස මිත්‍ර බලවතුන් චෝදනා කළේ ජර්මනියට. එනිසා ජර්මනියේ මේ හිතුවක්කාරී ක්‍රියාකලාපයන් නැවත ලෝකයේ තුලට ප්‍රවේශ වීමට තුඩු දුන්නු අවස්ථාව මගහරින්මින් ඔවුන් යම් ප්‍රමාණයකට ඇදලා බැඳලා තබා ගැනීමට මිත්‍ර බලවතුන් බොහෝ සෙයින් උත්සාහ කරා. කෙසේ වෙතත් වර්සෙල්ස් ගිව්සුමෙන් දුන්නු දඬුවම් ගැන අධ්‍යයනය කරද්දී ජර්මනියට මේක බලෙන්ම පැවට වූ දඬුවම් මාලාවක් බවට පත් වුණා. ඔබට මතක ඇති වර්සෙල්ස් ගිව්සුමෙන් මොන වගේ දඬුවම්ද ජර්මනියට ලබා දුන්නේ කියලා. කෙසේ හෝ වේවා පළමු ලෝක යුද්ධයෙන් පස්සේ මිත්‍ර බලවතුන් යුරෝපා බලවතුන් එකතු වෙලා ජර්මනිය නැවත ගොඩ ගැනීම සඳහා වයිමා පාලනයකට අවස්ථාව ලබා දුන්නා. වයිමා නම් හැඳින්වු පාලනයක් ස්ථාපිත කරගත්තා මේක සමූහාංගුවක්. 1919 පළමු ලෝක මහා සංග්‍රාමයේ අවසන් වූවා එහි ආදීනව ජර්මනිය ඉතාලිය වගේ රටවල් වලින් පිළිමු වෙන්න පටන් ගත්තා. එහෙමනම් ජර්මනියේ හිට්ලර් බලවත් වීම සහ ඔහුගේ ක්‍රියාකලාපය දෙවන ලෝක මහා සංග්‍රාමයට ප්‍රබලම හේතු සාධකයක් උනේ කෙලෙසද කියන එක, නැත්නම් හේතු සාධයක් ඌයේ කුමන ආකාරයෙන්ද කියන එකයි මා අද දවසේ කතා කරන්නේ. බොහොම සාරාංශගත විස්තරාත්මක නොවන කරුණු කාරණා කීපයක් උදේ මා කතා කරනවා. ඒ නිසා ඔබ සියලු දෙනා ඉතාමත් මුදින් සවන් දෙන්න. ඒ වගේම අවශ්‍ය කරුණු කාරණා කීපයක් මෙතන මා නිරන්තරයෙන් කතා කරනවා. ඔබට හැකියාව තියෙනවා ඒ කරුණු කාරණා ටික සටහන් කරගන්න. එහෙමනම් ජර්මනියේ හිට්ලර් බලවත් වීම කියන මාතෘකාව යටතේ මා මුලින්ම කරුණුගෙන හැර දක්වන්නම්. ඔබ දන්නවා පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ඉතාමත් කෙටි කාලයක් තුලදී ජර්මනිය ආර්ථික අතින් දැවැන්ත පරිහානියකට පත් වුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ වර්සෙල්ස් ගිව්සුමෙන් ජර්මනියට දුන්නු දඬුවම් ඔවුන්ට දරාගන්න උහුලා ගන්න බැරි තත්ත්වයකට පත් වුණා. යුදවන්දියේ විදිහට පවුම් කෝටි 1100ක යුදවන්දියක් ගෙවන්න මිත්‍රපිල අවස්ථාවක් කරගත්තා. එලෙස ඉතා විශාල යුදවන්දියක් ගෙවීමත් එක්කම ඔවුන්ගේ හමුදාව ලක්ෂයකට සීමා කරා. ඔවුන් සතුව යුරෝපෙන් පරිබාහිර තියෙන සියලු යටත් විත්ත මිත්‍රපිල ඇඳගත්තා. මෙවැනි කරුණු කාරණා තුල ජර්මනිය ඉතාමත් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් බංකොලොත් භාවයකට පත් වෙනවා. මෙවැනි පසුබිමකට අවශ්‍ය කරුණු කාරණා මෙලෙස ජර්මනිය දුර්වල වෙලා ඉන්න අවස්ථාවේදී වයිමා සමූහාණ්ඩුවට ඔවුන්ගේ ආර්ථික අවපාතය ඔවුන්ගේ සමාජීය තත්ත්වය නැවත ඉස්මතු කරන්න තරම් මේ වයිමා පාලනය ශක්තිමත් වූයේ නැත. එවන් පසුබිමක් තුල හිට්ලර් වැන්නෙකුට ජර්මනියේ බලය ලබා ගැනීමට අවස්ථාවක් උදා වුණා. එහෙමනම් පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසු වයිමා සමූහාණ්ඩුව තුල තිබුණු බොහෝ දුර්වලතාවයන් නිසා හිට්ලර්ට මේ වයිමා සමූහාණ්ඩුවේ දුර්වලතාවයන් ඉතා හොඳින් දැනෙන්න පටන් ගත්තා. උද්දමනය, ඒත් එක්කම රැකියා වියුක්තිය, ඒත් එක්කම ආහාර හිගය, තරුණ අසහනය, මෙන්න මේ වාගේ කරුණු කාරණාවලට සමාජීය ගැටලුවලට වයිමාවරුන්ට ස්ථිරසාර විසඳුම් ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙවැනි පසුබිමක් තුළ දරුවනේ හිට්ලර් ජර්මනියේ ඔහු වර්සෙල්ස් ගිව්සුම තුලින් ඇති වූ මේ සාධකම වර්සෙල්ස් ගිව්සුම තුලින් ජර්මනියට මුහුණ දීමට තිබූ මේ අභියෝගම විශ්වලාගත් ආදර්ශයක් කරගනිමින් ජර්මනිය නැවත නැගී සිටීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දානවා. ලොව සිටින නිර්මලම ආර්ය කොට්ටාසය ලෙස හැම මොහොතම හිට්ලර් විශ්වාස කරේ ජර්මන් වැසියන්. හිට්ලර්ගේ සෑම විටම අපේක්ෂා වූයේ ලොව නිර්මලම පිරිසුදුම ආර්ය කොට්ටාසය තුළින් මුළු ලොවම එක්සේ සත්විය යුතුය. එම සංකල්පය අපි දන්නවා නාසිවාදය කියන එක, නාසිවාදය කියන සංකල්පය කියන එක අපිට අවබෝධ වුණා. එහෙමනම් මේ නාසිවාදී සංකල්පය තුළ හිට්ලර් අපේක්ෂා කළේ ලොව බලගතුම රාජ්‍යයක් බවට ජර්මනිය පත් කිරීම. එහෙමනම් හිට්ලර්ගේ කුඩා කාලය ගැන කතා කරද්දී මොහු ඔස්ට්‍රියානු ජාතිකයේ ඔහු ඉතාලි ඔහු ඔස්ට්‍රියානු ජාතිකයේ ඔහු ජර්මන් ජාතිකයෙක් නෙමෙයි. කෙසේ හෝ වේවා පළමු ලෝක යුද්ධයේ යුද සෙබලෙක් විදිහට සේවයට බැඳුණු හිට්ලර් ජර්මන් පිළවෙන්නේ පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනි මේ ආර්ථික දේශපාලන සමාජීය අර්බුදයට විසඳුම් සෙවීමට ආ ප්‍රබලම චරිතයක් විදිහට අපිට ඇඩොල්ෆ් හිට්ලර් හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ඔහු විසින් 1933 ජනවාරි 30 වෙද්දී ඒ රට පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට හා එහි චාන්සල් ධූරය ලබා ගැනීමට ශක්තියක් කරගත්. ඊට කලින් 1933 වෙනකොට ජර්මන් චාන්සල් ධූරයට පත් වූවා. ඊට කලින් ඔහු බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඒත් එක්කම වයිමා සමූහාණ්ඩුවේ තිබුණු දුර්වලතාවයන්ට එරෙහිව නිරන්තරයෙන් වෙඩිමුරයක් වාග්මාලාවක් ක්‍රියාත්මක කළ චරිතය බවට පත් වුණේ හිට්ලර්. එහි ප්‍රතිඵලය වුණේ වයිමා සමූහාණ්ඩුව පෙරලා දාන්න හිට්ලර් කටයුතු කළ නිසා ඔහුට සිරගත වෙන්න සිදු වුණා. සිරගතව සිටියේ කාලයේදී වසරක පමණ කාලයක් ඔහු සිරගතව සිටියා. ඒ වසරක පමණ කාලය තුලදී හිට්ලර් විසින් මයින් කාම්ෆ්වත් මගේ සටන නම් කෘතිය නිර්මාණය කරා. මෙන්න මෙම කෘතිය මයින් කාම්ෆ්වත් මගේ සටන නම් කෘතිය ජර්මනියේ මේ නාසිවරුන්ගේ අත්පොත බවට පත් වුණා. එහෙමනම් 1933 ජනවාරි 30 වෙනිදා ජර්මන් පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීම ජර්මන් චාන්සල් ධූරයට පත් හිට්ලර් ජාතික සමාජවාදී පක්ෂය එහෙම නැත්නම් නාසි පක්ෂය හරහා ජර්මනියේ බොහෝ පරිපාලන වෙනස්කම් ඇතිකරන්න උත්සාහ කරා. ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් තුලින් ඔහු ජර්මනිය ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කරන්න උත්සාහ කරා. හැබැයි මොහු ආඥාදායක ඒකාධිපති පාලන රටාවක් තමා ගොඩනගා ගන්න යන්නේ. එමෙන්ම චාන්සල් ධූරයට පත් වෙලා නොබෝ කලකින් එවකට ජර්මන් ජනාධිපති ධූරය දැරූ වොන් හින්ඩල්බර්ග් ජනාධිපතිවරයාගේ මරණින් පස්සේ ජර්මනියේ ජනාධිපති ධූරය දරන්නේ හිට්ලර් ඇඩොල්ෆ් හිට්ලර්. එසේනම් 1933 ජර්මන් ජනාධිපති ධූරයට පත් වන හිට්ලර් එතැන් සිට තමන්ගේ ආඥාදායක දේශපාලන සංකල්පය තුළ ජර්මනිය ලොව ප්‍රබලතම රාජ්‍යයක් ජාතියක් බවට පත් කිරීමේ මෙහෙයුමේ පුරෝගාමියා මෙහෙයුමේ ප්‍රධානියා බවට පත් වෙනවා. වර්සස් ගිව්ස්මින් ලබා දී තිබූ කොන්දේසි බොහොමයක් කඩ කරමින් හිට්ලර් තමන්ට අවශ්‍ය පරිදි ජර්මනිය තුල බොහෝ ක්‍රියාකාරකම් සිද්ධ කරා. එහි පළමු වෙන්න විදියට මට ඉදිරිපත් කරන්න පුළුවන් දරුවනේ 1934 වෙනකොට වර්සස් ගිව්ස්මින් පනවා තිබුණා හමුදාව ලක්ෂයකට සීමා කළ යුතුයි කියන කතන්දරය. නමුත් හිට්ලර් 1934 මෙන්න මේ කොන්දේසිය කඩ කරමින් හමුදාව ජර්මන් හමුදාව 240,000 දක්වා වර්ධනය කරගන්නවා. ඒත් එක්කම නැවත වතාවක් අනිවාර්ය යුද සේවය ජර්මනිය තුළ ක්‍රියාත්මක කරනවා. මීට අමතරව හිට්ලර් විසින් සියලු දේශපාලන පක්ෂ තහනම් කරමින් කොමියුනිස්ට් හා යුදෙව්වන් එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න. එහෙමනම් ජර්මනිය තුල තිබුණු පැවතිය යුතු එකම පක්ෂය බවට පත් වුණේ හිට්ලර් විසින් ගොඩනගන ලද ජාතික සමාජවාදී පක්ෂයෙහිවත් නාසි පක්ෂයේ පමණයි. ඒත් එක්කම හිට්ලර් විසින් ජර්මනිය තුල රහස් හමුදාවක් සහ රහස් පොලිසියක් නිර්මාණය කරනවා. එම හමුදාව SS කියන නමිනුත් එම රහස් පොලිසිය ගෙස්ටාපෝ කියන නමිනුත් දරුවනේ හඳුන්වනවා. ඒත් එක්කම මෙම රහස් හමුදා රහස් පොලිසියට අමතරව හිට්ලර් විසින් දුඹුරු කමිස හමුදාවක් දරුවනේ නිර්මාණය කරනවා. එහෙමනම් මේ ආකාරයට ජර්මනියේ ජනාධිපති ධූරයට පත් හිට්ලර් නැවත වතාවක් තමන්ගේ රට ජාතිය ලොව ප්‍රබලතම රාජ්‍ය නිර්මලම ආර්යයන් බවට පත් කිරීමේ ගමන් මගේ සුවිශේෂී කාර්යයන් කීපයක් මේ වෙනකොටත් හිට්ලර් විසින් සිදු කරලා තිබෙනවා. ඒත් එක්කම දරුවනේ 1934 වෙනකොට ජර්මනිය ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වෙනවා. ඔබට යම් ගැටලුවක් ප්‍රශ්නාර්ථයක් ඇති වෙන්න ඇති. මුලදී අපි කතා කරා ජර්මනිය ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වයේ නොලැබුණා. එහෙමනම් දැන් කොහොමද ජාතීන්ගේ සංගමයෙන් ඔවුන් ඉවත් වෙන්නේ කියලා. දරුවනේ 1929 විතර ජාතීන්ගේ සංගමයට අවස්ථාව ජාතීන්ගේ සංගමයේ තුල සමාජිකත්වය ලබා ගැනීමට ජර්මනියට අවස්ථාව උදා වෙනවා. කෙසේ වෙතත් අවුරුදු 4-5කට ආසන්න කාලයක් ජර්මනිය ජාතීන්ගේ සංගමයේ සමාජිකත්වය ලැබුවා. ඉන් අනතුරුව ජාතීන්ගේ සංගමයේ බොහෝ ක්‍රියාවලීන්ට එරෙහිව එහෙම නැත්නම් ඔවුන්ගේ බොහෝ අදහස් වලට අනුකූල නොවන ජර්මනිය හිටි හැටියේම ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වෙනවා. එමනම් ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වූ හිට්ලර් නැවත වතාවක් ආක්‍රමණකාරී ප්‍රතිපත්ති හරහා තමන්ගේ රට අධිරාජ්‍යයක් දක්වා ගොඩනගා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. ඒත් එක්කම ඔබට මතකයි වර්සෙල්ස් ගුසුමෙන් දුන්නු දඬුවම් අතර තවත් එක් දඬුවමක් තමා ජර්මනියට දුන්නු දඬුවම් අතර තවත් එක් දඬුවමක් තමා ජර්මන් වැසියන් සිටි ප්‍රදේශයේ ජර්මනිය කැලිවලට කඩලා ඒ ජර්මන් වැසියන් සීසීකඩ විසි කරන්න තරම් මේ වර්සෙල්ස් ගිවිසුම ක්‍රියා කළා. එවැනි පසුබිමක් තුල බොහෝ රටවලට මේ ජර්මන් ජනතාව අයිති වුණා. එවැනි පසුබිමක් තුල හිට්ලර් විසින් මේ ජර්මනියෙන් පිටත හිටින ජර්මන් වැසියෝ නැවත ඒකරාශී කරගෙන ශක්තිමත් ජර්මනියක් බිහි කිරීමේ අභිලාෂයෙන් බොහෝ ප්‍රදේශ ජර්මන් වැසියන් සිටි බොහෝ ප්‍රදේශ හිට්ලර් විසින් ඈඳගන්නේ. ඒ අතර සුඩෙටන් ලන්තය, සාර් නිම්නය, චෙකොස්ලෝවැකියාව, ඔස්ට්‍රියාව, රයින් ලන්තය, පෝලන්තය වැනි රටවල් හිට්ලර් විසින් නැවත වතාවක් ඈඳගනු ලබනවා. එහෙමනම් දරුවනේ දෙවන ලෝක මහා සංග්‍රාමයට තුරුදුන් මේ සාධක අතර මා මෙතෙක් කතා කළ හිට්ලර්ගේ ක්‍රියාකලාපයන් ප්‍රබල ලෙසම හේතුවක් වුණා. එහෙමනම් දරුවනේ හිට්ලර්ගේ ක්‍රියාකලාපයන් සේම දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුරුදුන් තවත් ප්‍රබලම හේතුවක් වූයේ මේ වෙනකොට විට ඉතාලියද වඩාත් බලසම්පන්න රාජ්‍යයක් ලෙස අවශ්‍ය පසුබිම ගොඩනගා ගැනීමට කටයුතු කරමින් තිබුණා. ජර්මනියේ හිට්ලර් සේම ඉතාලිය ගොඩනගා ගැනීමට ඉතාලියේ බෙනීටෝ මුසලෝනිගේ ක්‍රියාකලාපයක් වඩාත් වැදගත් වුණා. ඔබ දන්නවා ඉතාලිය යනු පළමු ලෝක යුද සමයේ මුල් අවදියේදී මධ්‍යම බලවතුන්ට අයිති රටක්. මධ්‍යම බලවතුන්ගේ පිලේ සිටි රටක්. කෙසේ හෝ වේවා බ්‍රිතාන්‍ය සමග ඇති කරගත්තා වූ රහස් ගිවිසුමක් මගින් ලන්ඩන් ගිවිසුම මගින් ඉතාලිය 1915 හොර රහසේම මිත්‍ර පිලට එකතු වුණා. ඒ එකතු වූයේ යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් සඳහා. ඒ කෙසේ වෙතත් ඔවුන් අපේක්ෂා කළ මෙම ආර්ථික ප්‍රතිලාභය ඔවුන්ට ලැබුණේ නැහැ. ඒ නිසා ජර්මනිය සේම ඉතාලියත් දෙවන ලෝක යුද්ධ සමය වන විට පළමු ලෝක යුද්ධයෙන් පසු ගත වූ වසර 20ක කාලය තුල වෙනකොට ආර්ථික අතින් සමාජීය අතින් ජර්මනිය සේම ඉතාමත් දුර්වල තත්ත්වයක් පැවතුණා. ඒ වගේම ඔබට මතකයි මා ජාතිමාමක හැඟීම් වර්ධනය වූ රටවල් දෙකක් විදිහට පළමු ලෝක යුද සමයේදී කතා කරා ජර්මනිය සහ ඉතාලිය. ඒ තත්ත්වයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් කටයුතු කළ ජර්මනියේ හිට්ලර් සේම ඉතාලියේ මුසලෝනිගේ ක්‍රියාකලාපයේද දෙවන ලෝක යුද්ධයට ප්‍රබල ලෙසම දායකත්වය දැක්වුවා. එහෙමනම් ඉතාලියේ මුසලෝනිගේ ක්‍රියාකලාපයන් ගැන අධ්‍යයනය කරද්දී ලන්ඩන් ගිවිසුමෙන් ලබා දුන් පොරොන්දු එලෙසම ඉටු නොවීම නිසා ඉතාලිය ආර්ථික වශයෙන් පරිහානියකට පත් වුණා. ඒ නිසා මෙවැනි ආර්ථික පරිහානියකට පත්ව තිබෙන සමයක් තුළ පත්ව තිබූ සමයක් තුළ 1922 පැසිස්ට් පක්ෂය හරහා ඉතාලියේ බලය ලබා ගැනීමට බෙනීටෝ මුසලෝනිට හැකියාව ලැබුණා. එලෙස බලය ලබාගත් ඔහු කළු කමිස හමුදාවක් දරුවනේ නිර්මාණය කරනවා. කළු කමිස හමුදාවක් නිර්මාණය කරනවා. ඒත් එක්කම ජාතීන්ගේ සංගමය තුළ සමාජිකත්වය ලැබූ ඔවුන් ජාතීන්ගේ සංගමයේ අණ නොතකා බොහෝ දුරට ක්‍රියාත්මක වුණා. බොහෝ ක්‍රියාකලාපයන් සිදු කරා. ඒ අතර වඩාත් වැදගත් ප්‍රබලම කාර්යයක් බවට පත් උනේ දරුණී 1936 ඇබිසිනියාව හෙවත් ඉතියෝපියාව ආක්‍රමණය කරලා ඉතාලියේ ග්‍රහණයට නතු කර ගැනීම. ජාතීන්ගේ සංගමය මේ සඳහා විරුද්ධව කටයුතු කරන්න උත්සාහ කරා. ජාතීන්ගේ සංගමයේ අණ නොතකා ඉතාලිය ක්‍රියා කළා. ඒ අවසන් ප්‍රතිඵලය වුණේ ජර්මනිය ජාතීන්ගේ සංගමයෙන් 1934 ඉවත් වුණාසේම ඉතාලියද ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වී. එහෙමනම් මේ වෙනකොට ජාතීන්ගේ සංගමයේ තුල සමාජජත්ව ලැබපු ප්‍රබල රටවල් දෙකක් විදිහට ජර්මනිය සහ ඉතාලිය මේ වන විට ජාතීන්ගේ සංගමයේ අතහැරලා ගොස් තිබුණා. එහෙමනම් නැවත වතාවක් යුද්ධයකට අවශ්‍ය පසුබිම යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් තිබුණා. ඒත් එක්කම ඉතාලියේ මුසලෝනිගේ ක්‍රියාකලාපයන් ගැන කතා කරද්දී මුසලෝනිගේ ආඥාදායක දේශපාලන සංකල්පයක් උනේ හිට්ලර්ගේ සේම දරුවනේ පැසිස්ට්වාද. එහෙමනම් පැසිස්ට්වාදේ නාසිවාද යන මෙම ආඥාදායක දේශපාලන සංකල්ප දෙක පළමු ලෝක යුද්ධයක් දෙවන ලෝක යුද්ධයක් අතර දශක 20 තුල යුරෝපයේ තුල ක්‍රියාත්මක වූ ඒකාධිපති ආඥාදායක සංකල්ප දෙක. එහෙමනම් මෙම සංකල්ප දෙක තුල ලෝක යුද්ධයකට අවශ්‍ය පසුබිම ගොඩනැගිලා තිබුණා. ඒත් එක්කම දරුවනේ හිට්ලර් සමග එකතු වූ බෙනිටෝ මුසලෝනි සමස්ත යුරෝපයේ පුරා සහ ඉන් ඔබ්බට පැසිස්ට්වාදය බලාත්මක කරමින් පැසිස්ට්වාදී බලය තහවුරු කර ගැනීමට කටයුතු කළා. එමනම් දුවේ පුතේ මා මේ වෙන විට දෙවන ලෝක මහා සංග්‍රාමයට තුඩු දුන් හේතු සාධක අතරින් වඩා වැදගත් වූ වඩා ප්‍රතිඵලදායක වූ හේතු සාධක දෙකක් කතා කරා. ඒ තමා හිට්ලර්ගේ ක්‍රියාකලාපය සහ ඉතාලියේ බෙනිටෝ මුසලෝනිගේ ක්‍රියාකලාපය. ඒත් එක්ක පුතේ දුවේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භ වීම සඳහා තුඩු දුන් හේතු සාධක අතරින් තවත් වඩා වැදගත් හේතු සාධකයක් වුණේ ජපානයේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපය. තවත් හේතුවක් වුණේ දරුවනේ ජපානයේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපය. අපි දන්නවා ජර්මනි ඉතාලිය වගේ රටවල් බොහෝ දුරට යුරෝපා මහද්වීපය තුල තිබුණු ප්‍රබල රටවල්. එහෙත් 20 වන සියවස වන විට ආසියාව තුල දැවැන්ත අධිරාජ්‍යයකට අවශ්‍ය පසුබිම ගොඩනගාගත් රටක් තිබුණා. ඒ අන් කවරක්වත් නොව ජපාන. ජපානයේ 20 වන සියවසේදී ආර්ථික අතින් ඉතාමත් ශක්තියක් ගොඩනගාගත් රට. කාර්මික අතින් ඉතාමත් ඉහළට අවතීර්ණ වීමට හිණිපෙත්තට ළඟා වීමට හැකියාව ලැබුණු රටක් තමයි ජපාන. බොහෝ දුරට වර්තමානයේ ඔවුන්ට කාර්මීකරණයකට අවශ්‍ය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ස්වභාවික සම්පත් වලින් හිග රටක් තමයි ජපානය වර්තමානයේ. එහෙමනම් ඔවුන්ට කාර්මීකරණයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමටත් ඔවුන්ගේ නිමි භාණ්ඩ අලෙවි කර ගැනීමටත් යුරෝපයට සේම ජපානයටත් වෙළඳ පොළවල් අවශ්‍යයි. එනම් වෙළඳ පොළවල් ලබා ගැනීමට යටත් විදිහට ඇති කර ගැනීමට අවශ්‍ය පසුබිම මේ වන විට ජපානය තුලින් නිර්මාණය වෙලා තිබුණා. එහෙත් ප්‍රබලම බාධකය වුණේ මේ වන විට යුරෝපයේ බොහෝ බලගත් රාජ්‍යයන් යටත් විජිතවල හිමිකාරත්වය ලබාගෙන තිබුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම ජපානයේ යටත් විජිත ඇති කර ගැනීමට කටයුතු කරොතින් යුරෝපා බලවතුන් සමග ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෙවැනි පසුබිමක් තුල ජපානය 1934 උතුරු චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කරලා අල්ලා ගන්නවා. ඒත් එක්කම ජපානයට යුරෝපයේ ප්‍රදේශ අල්ලා ගැනීමට යාමේදී ප්‍රධානතම බාධකයක් බවට පත් වුණේ හවායි දූපතේ තියෙන පර්ල් වරාය. ඒ නිසා මේ පර්ල් වරායට ජපානය විසින් පහර දෙනවා. ඔබට මා කතා කරන්නම් මේ පිළිබඳව පුළුල් වූ විස්තරයක් දෙවන ලෝක මහා සංග්‍රාමයේ ව්‍යාප්තිය පිළිබඳ. නමුත් මෙතනදී මා වැඩි අවධානය යොමු කරන්නේ ජපානය කොහොමද ආක්‍රමණකාරී ලෙස ක්‍රියා කළේ දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය පරිදි. එහෙමනම් දරුවනේ උතුරු චීනයේ මැන්චූරියා ආක්‍රමණය කිරීම, ඒත් එක්කම ආසියාවේ විශේෂයෙන් අග්නිදිග සහ දකුණු ආසියානු ප්‍රදේශ යටත් කර ගැනීම, ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වීම, මෙන්න මෙවැනි කරුණු කාරණා තුල ජපානයේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපයක් දෙවන ලෝක යුද්ධයට ප්‍රබලම පිටුබලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම දරුවනි තවත් එක් කරුණක් විදිහට මාගෙන හැර දක්වන්නම්. දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩුදුන්නු හේතු සාධක අතරින් ජාතීන්ගේ සංගමයේ දුර්වලතා. හතරවෙනි කරුණ විදිහට මා ඉදිරිපත් කරන්නේ දුවේ පුතේ ඔබ වෙනුවෙන් ජාතීන්ගේ සංගමයේ දුර්වලතා. එමනම් පුතේ දුවේ මේ වන විට දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩුදුන්නු හේතු සාධක තුනක් මා පැහැදිලි කළා. පළමු කාරණේ වුණේ ජර්මනී හිට්ලර්ගේ ක්‍රියාකලාපය. දෙවනි කරුණු කාරණා විදිහට දුවේ පුතේ මා කතා කළා ඉතාලියේ බෙනීටෝ මුසලෝනිගේ ක්‍රියාකලාපය. ඒත් එක්කම තෙවැනි කාරණේ විදිහට මා කතා කළේ ජපානයේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපය. හතරවෙනි කරුණ විදිහට දෙවන ලෝක මහා සංග්‍රාමයට තුළුදුන් හේතු සාධක අතරින් තවත් එක් කරුණක් උනේ ජාතීන්ගේ සංගමයේ දුර්වලතා. ඔබ දන්නවා ජාතීන්ගේ සංගමය ආරම්භයේ සිටම එහි දුර්වලතාවයන් නිර්මාණය වෙලා තිබුණු ආකාරය මා ගිය සතියේ ඔබට කතා කළා. එසේනම් ජාතීන්ගේ සංගමයේ තුල තිබුණු බොහෝ දුර්වලතාවයන් නැවත වතාවක් පළමු ලෝක යුද්ධයෙන් යටපත් වූ ගිනි පුපුරු නැවත දලුදා ඇවිලෙන්න පටන් ගත්තේ මෙන්න මේ ජාතීන්ගේ සංගමයේ තිබුණු ඇතැම් දුර්වලතා නිසා. ලෝක සාමය හා ආරක්ෂාව වෙනුවෙන් වසර 20ක කාලයක් දැඩි වෙහෙස මහන්සි වෙලා ලෝක සාමය ආරක්ෂා කර ගැනීමට ජාතීන්ගේ සංගමය කැප වුණා. ඒක ඇත්ත. නමුත් ඒ සංගමය තුල ඊට එහා ගිය යම් යම් දුර්වලතාවයන් තිබු නිසා මේ දුර්වලතාවයන් වලින් ප්‍රයෝජනෙට ගත් සමාජික රටවල් ආක්‍රමණකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එහෙමනම් දුවාදරුවනේ ජාතීන්ගේ සංගමය ශක්තිමත්ව පවත්වාගෙන යාම උදෙසා තමන්ගේ ස්වාධිපත්‍ය සමාජික රටවල ස්වාධිපත්‍ය ස්වේච්ඡාවෙන් කැප කිරීමට කැමැත්තක් දැක් වූ සමාජික රටවල් සංගමයේ තුල දරුවන හිටියේ ඉතාමත් අතලොස්සක්. ඔවුන් සෑම විටම පොදුවේ ලෝක සාමය හා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළත් කිසිම වෙලාවක තමන්ගේ පෞද්ගලික ධනය සහ කාලය ඒ වෙනුවෙන් කැපකිරීමට හැකියාවක් ඒ වෙනුවෙන් කැපකිරීමට ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා මේ බලවතුන් අතර යම් යම් විරසකයන් තිබුණා. ඒත් එක්කම සංගමයේ සාමූහික තීරණ ජාතීන්ගේ සංගමය විසින් ගනු ලැබූ සාමූහික තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කරන්න පුළුවන්. යම්කිසි තීන්දුවක් ගත්තා නම් ජාතීන්ගේ සංගමය ඒක සමාජික රටවල් සියල්ල විසින් පිළිගතියි. නමුත් මේ පිළි අරගෙන මේ ගත්තා වූ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කරන්න ශක්තිමත් හමුදා වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සාම හමුදාවක් සිටියත් ක්‍රියාකාරීව කටයුතු කරන සාම හමුදාවක් සිටියත් දරුවනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තරම් ශක්තිමත් වූ සාම හමුදාවක් ගොඩනගා ගැනීමට ජාතීන්ගේ සංගමයට හැකියාවක් ලැබුණේ නැහැ. එහෙමනම් එවැනි දුර්වලතාවයක් හේතු කොටගෙන ජාතීන්ගේ සංගමය තුල සමාජිකත්ව ලැබූ බොහෝ රටවල් තමන්ට රිසි පරිදි එහි කටයුතු කරන්න පටන් ගත්තා. එහෙමනම් දරුවනේ මේ සාමූහික තීරණ ක්‍රියාත්මක කිරීමට තරම් බලවත් කිරීමට තරම් ක්‍රමවත් කිරීමට තරම් ජාතීන්ගේ සංගමයේ හමුදාවක් නොසිටීමත් ජාතීන්ගේ සංගමයේ ප්‍රබල දුර්වලතාවයක්. ඒත් එක්කම යම්කිසි සමාජික රටක් ආක්‍රමණකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංගමයේ තීරණ නොසලකා හරිමින් කටයුතු කළ අවස්ථාවේදී ඔවුන්ට හැකියාවක් ලැබුණා එවැනි ගැටලුකාරී තත්ත්වයන් තුළදී ජාතීන්ගේ සංගමය හැරදාලා යන්න. එහෙම නැත්නම් ජාතීන්ගේ සංගමෙන් ඉවත් වෙන්න. එහෙනම් දරුවනේ ඔබ දන්නවා ජාතීන්ගේ සංගමෙන් ඉවත් වීම සඳහා මූලිකත්වයට රටවල් කීපයක් තිබුණා. ඒ තමයි ජර්මනිය, ඒත් එක්කම ඉතාලිය සහ ජපානය පසුකාලීනව ජාතීන්ගේ සංගමෙන් ඉවත් වුණා. සිටිය යුතුම රටවල් ආක්‍රමණකාරී රටවල් මෙලෙස ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වීම ජාතීන්ගේ සංගමයේ අතහැරලා යෑම නැවත වතාවක් දෙවැනි ලෝක යුද්ධයකට අතබැනීමක් විදියට බොහෝ විට ඔබට කරුණු කාරණා අවබෝධ වෙන්න ඇති. එහෙමනම් පුතේ දුවේ මා නැවතත් මතක් කරන්නම් වසර 6ක් පුරා ලෝකයේ තුල ව්‍යසනකාරී තත්වයන් ඇති කළ දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩු දුන් හේතු සාධක හතරක් පිළිබඳව යම් සාකච්ඡාවක් මා මේ වෙනකොට ක්‍රියාත්මක කළා. ඒ සාකච්ඡාවේ සාරාංශගතය බවට පත්වෙන්නේ දරුණේ එසේත් නැත්නම් දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩු දුන් හේතු සාධක අතර ප්‍රධාන හේතු සාධක දුවේ හතරක් මා ඔබ වෙනුවෙන් කතා කළා. පළමු වෙන්න උනේ ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය, දෙවැන්න උනේ ඉතාලියේ බෙනිටෝ මුසලෝනිගේ ක්‍රියාකලාපය, තෙවැන්න උනේ ජපානයේ ආක්‍රමණකාරී ක්‍රියාකලාපය. සිව්වෙන්න ලෙස මා කතා කළේ ජාතීන්ගේ සංගමයේ දුර්වලතාවය. එහෙමනම් දරුවනේ ඔබගේ අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාස ප්‍රශ්නපත්‍රයේ සී කොටසෙන් අහන එක් ප්‍රශ්නයක් ජාත ලෝක මහා සංග්‍රාම වලින් විය හැකිය. එසේනම් ඔබට ඒ සඳහා කරුණු කාරණා ගෙනහැර දැක්වීමේදී දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා තුඩු දුන්නු හේතු සාධක තුනක් උදාහරණ සහිතව විස්තර කරන්න කියන ප්‍රශ්නයට ඉතාමත් හොඳින් පිළිතුරු ලබා දිය හැකි ආකාරයට මා මේ කරුණු හතර පුතේ විග්‍රහ කරා. එනිසා මින් ඔබට මා කතා කරන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ පාර්ශව කරුණු. ඔබ දන්නවා පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ මිත්‍ර පිල සහ මධ්‍යම බලවතුන් ලෙස කටයුතු කළත් දෙවන ලෝක මහා සංග්‍රාමයේදී දරුවනේ අපි කතා කරන්නේ මිත්‍ර පිල සහ අක්ෂ පිල විදියට. මිත්‍ර පිලට සුපුරුදු ලෙස ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ෆ්‍රාන්සය සහ මහා බ්‍රිතාන්‍යය අයිති වුණා. අක්ෂ පිල විදියට දරුවනේ හිටියා ජපානය, ජර්මනිය සහ ඉතාලියේ යන රටවල් අක්ෂ පිල නියෝජනය කරා. එහෙමනම් දුවේ පුතේ මා ඊළඟ මාතෘකාව විදියට තෝරගන්නවා දෙවන ලෝක යුද්ධයේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය සහ ව්‍යාප්තිය. දුවේ පුතේ මා දැන් මේ මොහොතේ කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ. ඔබට මා මුලින්ම සඳහන් කළා ජර්මනියේ හිට්ලර් විසින් ජර්මන් වැසියෝ සිටින බොහෝ ප්‍රදේශ නැවත වතාවක් ජර්මනියට ඈඳා ගැනීම සඳහා අරගලයක නිරත වෙච්ච පුද්ගලයෙක්. එහි උච්චතම අවස්ථාවක් බවට පත් උනේ 1939 සැප්තැම්බර් 1 වෙනිදා ජර්මනියේ හිට්ලර් විසින් ජර්මනියට පෝලන්තය ඈඳා ගැනීම. පෝලන්තයට පහර දීලා පෝලන්තය ඈඳා ගැනීම. පළමු ලෝක යුද්ධයට ආසන්නම හේතුව සරේවිය සිද්ධිය සිදුවේ යම්සේද ඒ හා සමානවම දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආසන්නම හේතුව වූයේ හිට්ලර් විසින් පෝලන්තය ඈඳා ගැනීම. පෝලන්තය ඈඳා ගැනීමෙන් පසු නොනැවතුණු හිට්ලර් නෝර්වේ, ඩෙන්මාර්ක්, ඕලන්ද, බෙල්ජියම, ප්‍රංශය වගේ රටවල් අල්ලගා. මේ විදිහට ජර්මනියේ හිට්ලර් බොහෝ යුරෝප රටවල් ආක්‍රමණය කරගෙන යන අතරතුරදී විශේෂයෙන් ප්‍රංශයේ පැරිස් නගරයට පහර දීලා යටත් කර ගැනීමෙන් පස්සේ ප්‍රංශයේ බොහොම කුළුපග මිත්‍රයෙක් වෙච්ච ලෝක බලවතා වූ බ්‍රිතාන්‍යට දැඩි අභියෝගයක් එල්ල වුණා ප්‍රංශයේ පැරිස් නගරය අල්ලා ගැනීම හිට්ලර් විසින්. එනිසා බ්‍රිතාන්‍ය අගමැති, එවකට බ්‍රිතාන්‍ය අගමැති ධූරය දැරූ වින්ස්ටන් චර්චිල් මහතා හිට්ලර්ට එරෙහිව නැට්සි විරෝධී සංගමයක්, නැට්සි විරෝධී පෙරමුණක් ගොඩනගා ගන්නවා. එහිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයිතිව තිබූ බොහෝ යටත් විද්වතුන් සහාය ලබා ගනිමින් ජර්මන් විරෝධී, එහෙම නැත්නම් නැට්සි විරෝධී බල කඳවුරක් ගොඩනගා ගන්නවා. එහෙමනම් යුරෝපයට පමණක් මේ වන විට සීමා වී තිබූ මෙම ගැටුම්කාරී තත්ත්වය බ්‍රිතාන්‍යයේ මැදිහත් වීම සමග යුරෝපයෙන් පරිබාහිර මහද්වීප කරා මේ විදිහට ක්‍රමානුකූලව ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. එත් එක්කම යුරෝපයේ තත්ත්වය මෙලෙස ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජපානයටත් අවශ්‍ය වුණා මා පෙර සඳහන් කර පරිදිම ඔවුන්ටත් අවශ්‍ය වුණා යටත් වීත්‍ය ඇති කර ගැනීම. ඒ සඳහා යුරෝපා බලවතුන් සමග සටන් කිරීමට ජපානයට සිද්ධ වුණා. ඒ අතර ඔවුන් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව සතුව, ජපානය විසින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව සතුව තිබූ යටත් වීත්‍යවලට පහර දීලා අල්ලගන්න පටන් ගත්තා. ඒ පහර දෙන අතරතුරේදී ජපානයට ප්‍රබලම බාධාවක් බවට පත් වුණේ හවායි දූපත්වල තියෙන පර්ල් වරාය. මේ පර්ල් වරායේ අයිතිය හිමිකාරත්වය මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ සතු වුණා. ඒ නිසා මේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ජපානය ඔවුන්ට තිබුණු මේ ප්‍රධාන බැම්ම බාධකය ඉවත් කිරීමේ අටියෙන් 1941 නොවැම්බර් 7 වන දින ලෝකයේම මවිතයට පත් කරමින්, ලෝකයේ පුදුමයට පත් කරමින් පහර දෙන්න පටන් ගත්තා. අතිවිශාල විනාශයක් ඇමරිකානු හමුදාවන්ට සිද්ධ වුණා. මෙවැනි පසුබිමක් තුළ ජර්මනිය එක පැත්තකින් යුරෝපයෙන් බලවතා වීමට උත්සාහ කරනවා, අනිත් පැත්තෙන් ඉතාලිය යුරෝපය තුල ප්‍රබල ස්ථානයකට පත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ආසියාවේ ජපානයත් මේ ආකාරයට බලවතුන් වීමේ අපේක්ෂාවෙන් තමන්ගේ යුදමය ක්‍රියාමාර්ග ඉදිරිපත් කරා. මෙවැනි පසුබිමක් තුල බ්‍රිතාන්‍යයට පහර දීමට ජර්මනිය කටයුතු කරනවා. මම හිතන්නේ ජර්මනියට පාඩමක් උගන්වපු රටක් බවට පත් වෙන්න තිබුණු එකම රාජ්‍ය තමයි මේ වෙනකොට මහා බ්‍රිතාන්‍ය. එනිසා හිට්ලර් විසින් ජර්මනියට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් ජර්මනියේ හිට්ලර් නොහිතන තරමේ දැවැන්ත යුද ශක්තියක් මේ වන විට බ්‍රිතාන්‍ය සතුව තිබුණා. ඒ නිසා දිගු කාලීන යුද්ධයකට අවශ්‍ය පසුබිම දෙපාර්ශ්වයටම තිබුණත් හිට්ලර් අවබෝධ කරගන්නවා බ්‍රිතාන්‍යට පහර දෙන එක ඒ තරම් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඔවුන් යුදමේ වශයෙන් පරාජයට පත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා ජර්මනියේ හිට්ලර් ජපානයට පහර දෙන එක නතර කරලා දානවා. අවසානයේ හිට්ලර් විසින් කිසිදු හේතු සාධකයක් නොදක්වා හැරෙනවා රුසියාව පැත්තට. අපිට මතකයි රුසියාව කියන්නේ ඉතාමත් ප්‍රබල රාජ්‍යයක්. ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 6-1 හිමිකාරත්වයක් ලබා තියෙන රුසියාව යුදමේ වත්තෙන් ක්‍රමානුකූලව ශක්තිමත් වෙන අවධියක් මේ වෙන්නේ. ජර්මනියේ හිට්ලර් රුසියාව ආක්‍රමණය කිරීමට වසර 125කට පෙර ප්‍රංශ අධිරාජ්‍යය වූ නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමණය කරලා අන්ත පරාජයකට පත් වුණා. ඒ හා සමාන පරාජයකට මුහුණ දීමට ජර්මනියේ හිට්ලර්ට සිදු වුණා. ඉතාමත් යුදමය උපක්‍රම තුලින් රුසියාව තුලට ගෙන්වාගත්තු ජර්මන් හමුදාව කල්මරමින් රුසියාව තුල රඳවා ගන්නවා. දේශගුණික හේතු සාධකක් වෙස්වලාගත්තු ආදර්ශයක් වුණා රුසියානු හමුදාවට. අවසානයේ සීත ඍතුව උදාවත්ම ජර්මන් හමුදාව මේ කිසිම දෙයකට සූදානමින් ගිපු ගමනක් නෙමෙයි. ඒ නිසා අවසානයේදී රුසියාවේ යුද සැලසුම් මත හිට්ලර් ඇතුළු බොහෝ දෙනෙකු නොහිතපු පරාජයකට පත් වුණා. අවසානයේ රුසියානු ආක්‍රමණය තමන්ගේ පරාජයට හේතුවක් බව දැනගත්තු හිට්ලර් ඇතුළු බොහෝ අණදෙන නිලධාරීන් තමන්ගේ ජීවිත තමා විසින්ම විනාශ කරගන්නවා. මේ අනුව ජර්මනිය 1945 මැයි මාසයේදී රුසියානු ආක්‍රමණයෙන් පරාජයට පත්වීම සමග කොන්දේසි විරහිතව මිත්‍ර පිළට යටත් වෙනවා. ඒත් එක්කම දරුවනේ ආසියාවේ බලවතා විදිහට තවදුරටත් ජපානයේ ක්‍රියාකාරීව සහ තමන්ගේ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරනවා. ඔවුන් 1942 වන විට ලංකාව ඉන්දියාව හැර අනිකු සියලුම දකුණු හා අග්නේදිග ආසියානු රටවල් තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න. 1942 අප්‍රේල් 5 වෙනිදා ජපානය කොළඹට සහ අප්‍රේල් 7 වෙනිදා ත්‍රිකුණාමල වරායට බෝම්බ හෙළනවා. ඔවුන් ලංකාව සමග තිබූ ගැටලුවක් නිසාවත් ලංකාව සමග තිබූ එදිරි වාදිකම් නිසාවත් නොවේ ලංකාවට බෝම්බ හෙළන්නේ. ඔවුන් ලංකාවේ මේ වෙනකොට ඔවුන්ට විරුද්ධවාදියෙක් තමා ලංකාවේ හිමිකාරත්වය ලබා දෙන්නේ, අන් කවරක්වත් නොව බ්‍රිතාන්‍ය. ඒ නිසා බ්‍රිතාන්‍ය සමග තිබූ විරෝධතාවය නිසා 1942 අප්‍රේල් 5 සහ අප්‍රේල් 7 පිළිවෙලින් කොළඹට සහ ත්‍රිකුණාමලට බෝම්බ හෙළනවා. ඒත් එක්කම ජපානය මේ විදිහට යුදමේ වශයෙන් ඉදිරියට යද්දී මිත්‍රපිලේ දැඩි ග්‍රහණය මත ජර්මනියසේම ජපානයේගේ ඉරණමුනේ පරාජයට පත්වීම. මේ ආකාරයට විවිධ සටන් වලින් ජපානය පරාජයට පත්වෙමින් ඉදිරියට ගියත් අවසාන මොහොතේදී ජපානයට මිත්‍රපිල කියනවා අවසන් නිවේදනය අනුව ඔවුන්ට යටත් වෙන්න කියලා. එම අවසන් නිවේදනයද ප්‍රතික්ෂේප කිරීම නිසා ජපානයට 1945 අතිශෝචනීය තත්ත්වයක් උදා වෙනවා. ඔබට මතක ඇති 1941 නොවැම්බර් 7 වෙනිදා ජපානය විසින් ඇමරිකාවට අයත් පර්ල් වරායට බෝම්බ දැම්මා කියලා. ඒ වගේම ඒක සිහිය තබාගෙන සිටි ඇමරිකා එක්සත් ජනපදය මේ ජපානයේ හිතුවක්කාරී ක්‍රියාකලාපයන් පරාජය කිරීමේ අපේක්ෂාවෙන් 1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමාවට, අගෝස්තු 9 වන දින නාගසාකි නගරයට බෝම්බ හෙළනවා. මේවා පරමාණු බෝම්බ. ඒ නිසා මේ පරමාණු බෝම්බ හෙළීම සමග ඉතාමත් ක්ෂණික කාලයක් තුලදී ජපානයට අතිවිශාල බිහිසුණු ව්‍යසනකාරී තත්ත්වයන් රසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙන්න මේ தත්ත්වය සියසින්දුටු එවකට ජපාන් අධිරාජ්‍යාව හිරෝහිතෝ අධිරාජ්‍යය. එවන විට ජපානයේ අධිරාජ්‍යය බවට පත් වී සිටින්නේ හිරෝහිතෝ අධිරාජ්‍යයා. 1945 කොණ්ඩේසි විරහිතව යටත් වෙනවා, මිත්‍රපිලට යටත් වෙනවා. 1945 අගෝස්තු 14 වන දින මේ යටත් වීම සිද්ධ වෙනවා. එහෙමනම් වසර 6කට ආසන්න කාලයක් ලෝකේ පුරා ක්‍රියාත්මක වූ දෙවන ලෝක මහා සංග්‍රාමය මේ ජපාන් අධිරාජ්‍යා වූ හිරෝහිතෝ අධිරාජ්‍යා මිත්‍රපිලට කොණ්ඩේසි විරහිතව යටත් වීම සමග දරෝනේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ අවසන් වෙනවා. එහෙමනම් දුවා දරුවනි, මේ වෙන තෙක් මා කතා කරා දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය, ආරම්භයේ සඳහා තුඩු දුන්නු හේතු සාධක, ඒත් එක්කම දෙවන ලෝක මහා සංග්‍රාමයේ පාර්ශව කරුවන් මිත්‍රපිල සහ අක්ෂපිල වශයෙන්, ඒත් එක්කම දරෝණේ මා මේ මොහොතේදී කතා කරලා අවසන් කරේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයේ සහ ව්‍යාප්ති. එහෙමනම් දුවේ පුතේ, දෙවන ලෝක මහා සංග්‍රාමයේ අවසාන අදිරිය අදියරට මා පැමිණ සිටින්නේ ඒ තමා දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල. ඉතාමත් වැදගත් කොටසක් පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලසේම දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල ගැන මා කතා කරන්නම්. ඒ අනුව ඔබ දන්නවා යුද්ධයක ප්‍රධානතම ප්‍රතිඵලය එක් පිළකට ජයග්‍රහණයක්, තවත් පිළකට පරාජයක් සේම අතිවිශාල මිනිස් සංහාරයක් සහ මිල කළ නොහැකි තරමේ, තක්සේරු කළ නොහැකි තරමේ දේපල හානියක් සිද්ධ වුණා. ඒ වගේම තමා දෙවන ලෝක මහා සංග්‍රාමයේ අක්ෂපිල පරාජයට පත් කරමින් මිත්‍රපිල ජයග්‍රහණය ලැබුවා. මෙය ලෝක ඉතිහාසය තුල එතෙක් මෙතෙක් පැවති ව්‍යසනකාරී බිහිසුණුම යුද්ධය. ව්‍යසනකාරී බිහිසුණුම යුද්ධය කියන ප්‍රධාන හේතුව වුණේ මෙම යුද්ධය අවසන් වන විට කෝටි 5කට ආසන්න ජනසංඛ්‍යාවක් මිය ගියා. මේ කෝටි 5න් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් රුසියානු ලක්ෂ 60ක ප්‍රමාණයක් දරුවනේ යුදෙව්. ලක්ෂ 40ක් ජර්මන් වැසියෝ, ලක්ෂ 30ක් පමණ ෆ්‍රාන්ස් වැසියෝ. මේට අමතරව බොහෝ රටවල තවත් ඉතා විශාල ජනසංඛ්‍යාවක් මිය ගියා. ඒ අනුව තමා කෝටි 5කට හෙවත් මිලියන 500කට අධික ජනසංඛ්‍යාවක් පළමු දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් මිය දෙනවා දරුවෝ. ඒත් එක්කම මිල කළ නොහැකි තරමේ, තක්සේරු කළ නොහැකි තරමේ දේපල හානියක් සිද්ධ වුණා. ඒක තමා වඩා වැදගත් ප්‍රතිඵලයක් බවට පත් වුණේ. ඒත් එක්කම දරුවනේ ලෝ මෙතෙක් බිහිසු විනාශනකාරීම බිහිසුණුම යුද්ධේ බවට පත් වුණා. මේ දෙවන ලෝක යුද්ධේ බිහිසුණු බව අනාගත පරම්පරා කරා ගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීමත් සමග මෑතක් වනතුරුම එහි ආදීනව ජපානය අත්විඳා. ජපානය අත්විඳා. ඒත් එක්කම ජපානය පමණක් නෙමේ මුළු සමස්ත ලෝකයටම මෙහි බොහෝ ප්‍රතිඵල ඉතුරු කරමින් තමා දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වුණේ. ඒත් එක්කම දරුණේ තවත් ප්‍රබල ප්‍රතිඵලයක් විදිහට මා කතා කරන්න. මෙතෙක් ලෝක බලවතුන් විදිහට දෙවන ලෝක මහා සංග්‍රාමයේ අවසන් වන තෙක් ලෝක බලවතුන් විදිහට සිටියේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය. නමුත් දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට ලෝකවය තුල හිමිවෙච්ච තැන ක්‍රමානුකූලව පල් හැටෙන්න පටන් ගත්තා. ඒ තත්ත්වයන් අභිමවා ඇමරිකාව සහ රුසියාව ලෝක බලවතුන් බවට පත් වුණා. එමනම් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අභිමවා ලෝක බලවතුන් බවට ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාව ඉදිරි ප්‍රවේශ වෙනවා. ඒත් එක්කම ඇමරිකාව සහ රුසියාව මෙලෙස තනගකාරී ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වුණේ ලෝකයේ තුල නැවත බල කඳවුරු නිර්මාණය වීම. ඒ අනුව ඇමරිකාව ප්‍රධාන කොටගත් ධනවාදී බල කඳවුරක්, රුසියාව ප්‍රධාන කොටගත් සමාජවාදී බල කඳවුරක් නිර්මාණය වෙනවා. පසුකාලීනව මේ බල කඳවුරු අතර තම තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. එම ක්‍රියාමාර්ගවල දැඩි බව කෙතරම්ද කිව්වත් දෙවන ලෝක යුද්ධෙන් පසු බල කඳවුරු අතර දරුවනේ ගැටුම් ඇති වෙනවා. හැබැයි ඒ ගැටුම් අවිභාවිතයකින් තොරව, ලේ වැගිරීමකින් තොරව නිර්මාණය වූ ගැටුම්. මෙන්න මේ ගැටුම් වලට බොහෝ දුරට කිව්වා සීතල යුද්ධය, නිරව යුද්ධයක්, එහෙම නැත්නම් තුෂ්ණි යුද්ධය කියලා කිව්වා. එහෙමනම් දෙවන ලෝක යුද්ධෙන් පසු බල කඳවුරු අතර ලේ වැගිරීමක් නැති වුණත් දැවැන්ත යුදමය තත්ත්වයක් ගොඩනැගුණා. ඒ යුද්ධයට කිව්වා නිරව යුද්ධය. අවිභාවිතයක් නැතිව ප්‍රතිපත්තිමය ගැටුම් මත කඳවුරු දෙක තමන්ගේ බල පරාක්‍රමයන් රැක ගැනීම සඳහා ගත්තු ක්‍රමවේද. ඒත් එක්ක දරුවනේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඇති වූ තවත් වඩා වැදගත්ම ප්‍රතිඵලයක්, දේශපාලන පැත්තෙන් වඩා වැදගත්ම ප්‍රතිඵලයක් විශේෂයෙන් අපිටත් මේ දේ මේ බලපෑවා. මෙතෙක් ලෝක බලවතුන් සිටි ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට එම ස්ථාන අහිමි වීමේ ප්‍රතිඵලය වුණේ ඔවුන් සතුව තිබුණු ආසියානු, අප්‍රිකානු සහ වෙනත් ප්‍රදේශවල තිබුණු යටත් විනිත ඔවුන්ගෙන් නිදහස ලබන එක. විශේෂයෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුචීනය, පිලිපීනය වගේ බොහෝ රටවල් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදිලා ස්වාධීන රටවල් ලෙස ලෝකයට ප්‍රවේශ වුණා. ඒත් එක්කම පළමු දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව පරාජිත රටවල් විශේෂයෙන් ජර්මනි, ජපානය වගේ රටවල් නැවත නගා සිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ එවකට රාජ්‍ය ලේකම් ධූරය දරු ජෝන් මාසල්, මාසල් සැලැස්ම කියන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ තුලින් පරාජිත රටවල් නැවත ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනවා. ඒත් එක්කම පළමු ලෝක යුද්ධෙන් පසු ලෝක සාමය වෙනුවෙන් ජාතීන්ගේ සංගමය බිහි වූවා සේම දෙවන ලෝක යුද්ධෙන් පසුව ලෝක සාමය සඳහා ජාත්‍යන්තර සංවිධානයක දැඩි අවශ්‍යතාවයක් මතු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට ලෝක බලවතුන් ලෙස කටයුතු කළ බොහෝ රටවල් වල එකතු වීම තුලින්, මුසු වීම තුලින් එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වෙනවා. ඉමාම් දුවා පුතේ දුවා දරුවනි මේ වෙන විට දෙවන ලෝක මහා සංග්‍රාමේ ප්‍රතිඵල ලෙස අපි කතා කරා ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අභිභවා ඇමරිකාව සහ රුසියාව පෙරටේම අතිවිශිෂ්ට මිනිස් සංහාරයක් සිදුවීම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සතුව පැවති යටත් විජිතවලට ස්වාධීන රාජ්‍යයන් බවට පත් වීම ඒත් එක්කම ඇමරිකාව සහ රුසියාව ලෝක බලවතුන් වීම ඒත් එක්කම ඔවුන් යටතේ තිබුණු ප්‍රතිපත්ති මත ලෝකයේ තුල බල කඳවුරු දෙකක් නිර්මාණය වීම ලෝක සාමය සඳහා ජාතීන්ගේ සංගමයේ බිහිවීම එමනම් දුවා පුතේ දුවා දරුවනේ මා මේ වෙන විට කතා කරලා අවසන් දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා අවශ්‍ය පසුබිම එහිදී මා කතා කරා මාතෘකා කීපයක් නැවත වතාවක් දුවේ පුතේ මා ඒ මාතෘකා කීපය සාරාංශගත කරනවා මුලින්ම මා කතා කරා පළමු දෙවන ලෝක මහා සංග්‍රාමයට තුඩු දුන්නු හේතු සාධක ඒත් එක්කම දෙවන ලෝක මහා සංග්‍රාමයේ පාර්ශව කරුවන් ඒත් එක්කම දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය සහ ව්‍යාප්තිය ඒ වගේම අවසන් වතාවට කතා කරා දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල එමනම් අද දවසේ මා කතා කිරීමට බලාපොරොත්තු වන අවසාන කොටස තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපි දන්නවා දෙවන ලෝක මහා සංග්‍රාමයේ ඇති වූ ප්‍රබලම ප්‍රතිඵලයක් බවට පත් වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීම. 1943 දෙසැම්බර් මාසයේ ටෙහෙරාන් නගරයට රැස් වූ ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් රුසියානු නායක ජෝසප් ස්ටාලින් කියන මේ ලෝක බලවතුන්ගේ මඟ පෙන්වීම යටතේ ජාත්‍යන්තර සංවිධානයක සාමය සඳහා ජාත්‍යන්තර සංවිධානයක අවශ්‍යතාවය මතුවුණා. ඒ නිසා 1945 ජූනි මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සමාජිකයෝ 51 දෙනෙකුගෙන් සමන්විතව 1945 ඔක්තෝබර් 24 වන දින එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නිල වශයෙන් අනුමත කරනවා. ඒ අනුව 1945 ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ සංගමයේ බිහිවෙනවා. ඔවුන්ගේ අරමුණුනේ එක්සත් ජාතීන්ගේ අරමුණුනේ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම, ජාතීන් අතර මිත්‍රත්වයක් ගොඩනගා ගැනීම, මානව අයිතිවාසිකම් සහ මූලික මිනිස් අයිති තහවුරු කිරීම සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම. එහෙමනම් දරුවනේ මෙවැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ආයතන 6ක් පිහිටවනවා. ඒ අතර පළමුවෙන්න සහ ප්‍රබලම ආයතනය බවට පත් වුණේ මහා මණ්ඩලය. සියලුම සමාජික රටවල් නියෝජනය කරන මහා මණ්ඩලය වඩා වැදගත් ආයතන. ඊට අමතරව ආරක්ෂක මණ්ඩලය. මෙහි මුළු සමාජික සංඛ්‍යාව 15. මේ 15 අතර සුවිශේෂී බලයක්, නිෂේධ බලයක් කියනවා අපි. සුවිශේෂී බලයක් ගොඩනගාගත්තු රටවල් පහක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ චීනය මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය තුල නිෂේධ බල හිමි කරගත්තු රටවල් බවට පත් වෙනවා. ඊට අමතරව ආර්ථික හා සමාජීය මණ්ඩලය, බාරකාර මණ්ඩලය, ජාත්‍යන්තර අධිකරණය සහ මහලේකම් කාර්යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය ව්‍යුහයේ අනිකුත් ආයතන බවට පත් වෙනවා. ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අනුබද්ධ ආයතන කීපයක් තියෙනවා. ආර්ථික හා සමාජීය මණ්ඩලයේ බොහෝ කාර්යයන් වඩාත් පහසුවෙන් කර ගැනීම සඳහා මෙම අනුබද්ධ ආයතන කීපයක් පිහිටවලා තියෙනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ඒත් එක්කම යුනිසෙෆ් සංවිධානය, යුනෙස්කෝ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මේ දවස්වල ඉතාමත් කතාබහට ලක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය වාගේ බොහෝ අනුබද්ධ ආයතන තුලින් ලෝක ජනතාවට බොහෝ සෙයින් සිත සැලසිලා තියෙනවා. එහෙමනම් දරුවනේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සාමය වෙනුවෙන් බොහෝ ක්‍රියාකාරකම් කරා. ලෝකයේ සාමය වෙනුවෙන් බොහෝ අවස්ථාවලදී ඍජු මැදිහත් වීමෙන් තුන්වැනි ලෝක යුද්ධයක් ආරම්භ වීමට පසුබිම නිර්මාණය වීමට තිබූ ඇතැම් අවස්ථාවන් යටපත් කරලා නැවත වතාවක් ලෝකයේ තුල සාමය උදාකරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරා. ඒ අතර එවැනි ගැටුම්කාරී තත්වයන් නැති වූ අවස්ථා කීපයක් තිබුණා දරුවනේ. ඒ තමයි සුවස් අර්බුදය, ගල් අර්බුදය, කියුබානු මිසයිල් අර්බුදය වගේ අර්බුදයන්. මෙවැනි අර්බුදයන් බොහෝ ඉක්මනින් මැදිහත් නූනානම් ජාත්‍යන්තර සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අනිවාර්යයෙන්ම නැවත තුන්වැනි ලෝක යුද්ධයකට අවශ්‍ය පසුබිම ලෝකයේ නිර්මාණය වෙනවා. නමුත් ජාතීන්ගේ සංගමයට වඩා වඩාත් ශක්තිමත් සහ ප්‍රබල සංගමයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරපු අවස්ථාවන් කීපයක් ගැන තමා දරුවනේ අපි කතා කරේ. වර්තමානයේදී ලෝක සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගත හැකි ක්‍රියාමාර්ග මා ඉස්සර මුලදී ඔබට කතා කරේ ජාති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගත් ක්‍රියාමාර්ග. දැන් මේ කතා කරන්නේ, මේ මොහොතේ කතා කරන්නේ ලෝක සාමය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග. එමනම් එවැනි ක්‍රියාමාර්ග කීපයක් තමයි ආර්ථික සම්බාධක පැනවීම, රටවල් අතර ඇතිවන ගැටුම්වලදී ඒ තීරණ වලට එරෙහිව යන රටවල් වලට ආර්ථික සම්බාධක පනවනවා. දෙක, න්‍යෂ්ටිකාව විතැනීම, සීමා කිරීම හා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඒත් එක්කම සාම සාකච්ඡා වලට යොමු වෙනවා, සාම හමුදාවන් යොදවනවා. එනම් මෙන්න මේ වැනි ක්‍රියාමාර්ග තුල එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්තමාන වෙන බොහෝ සෙයින් ශක්තිමත් වෙලා තියෙනවා. එහෙමනම් දුවා දරුවනේ, අද වෙන විට ගිය සතියේ පාඩමේ කොටසත් සහ අද පාඩමේ කොටසත් මෙතනින් අවසන් වෙනවා. මා ඔබට මතක් කර සිටිනවා මේ පාඩම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ඔබගේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මේ සඳහා අවශ්‍ය දැනුමින් සන්නද්ධ වෙලා පරිපූර්ණ වෙලා සාර්ථක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ඔබට ශක්තියක් වේවා කියන එක.
දුවේ පුතේ අද විෂය කරුණු සාකච්ඡා කළේ අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය තිමති ඒකනායක.